ඔබතුමා කතා කරන්න.
අරු කතානායකතුමිනි, අද ඉතාමත්ම උණුසුම් විවාදයකට අපි සියලු දෙනාටම සවන් දෙන්නට පුළුවන් වුණා. එතනදී අපි දැක්කා මේ යෝජනාවක් ගෙනලා තිබුණා විපක්ෂය විසින් රටවැසියන් විශාල අවදානම් පත්‍රයකට මුහුණ දෙනවයි කියලා. ඒ හරහා තමයි මේ විවාදය ඉල්ලා තිබුණේ. ඒනොට අපි මේ විවාදය අහුන්කන් දෙනකොට අපිට පෙනී ගියේ විවාදයේ මූලික අරමුණ තිබුණේ මේ වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තියන එක ගැන තමයි මේ අය කියන්නට පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේක අපි ප්‍රමිති නැතුව බලන්නට අවශ්‍ය ප්‍රශ්නයක්. මේක නිකන් අපි කෑකෝ ගහලා අපේ දෙපැත්තෙන් බැනගන්නවට වඩා හොඳයි යම් කිසි ප්‍රමිතියක් අනුව යම් කිසි සාධක ඔස්සේ මේ සාකච්ඡාව ගෙනිච්චා. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි, මම ලෝකයේම වසංගත රෝගය, මේ වසංගත රෝගය ට්‍රැක් කරන වෝඩෝමීටර් කොවිඩ් ට්‍රැකර් එක ගියා. එතන ගිහිල්ලා මම බැලුවා ඉන්දියාවේ, චීනේ, ඇමරිකා එක්සත් ජනපදයේ, ජර්මනියේ, ප්‍රංශයේ, ඉතාලියේ, මහා බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය ගැන තිබෙන දත්ත මොන වගේද කියලා. මම ඉදිරියේ දැක්ක දේ තමයි ගරු කතානායක තුමනි, ඉන්දියාවේ කොවිඩ් පේෂන්ට්ස් ඉඳලා තියෙනවා 87 ලක්ෂයක්, චීනයේ 86,000යි, ඇමරිකා එක්සත් ජනපදයේ 108 ලක්ෂයක්, ජර්මනියේ 7 ලක්ෂයක්, ප්‍රංශයේ 18 ලක්ෂයක්, ඉතාලියේ 10 ලක්ෂයක්, මහා බ්‍රිතාන්‍යයේ 12 ලක්ෂයක්. ඒවායින් අපි දැක්කා මරණ සංඛ්‍යාවත් අපි හොයලා බැලුවා. මරණ සංඛ්‍යාව ඉන්දියාවේ 128,000යි, චීනයේ 4,600යි, ඇමරිකා එක්සත් ජනපදයේ 248,000යි, ජර්මනියේ 12,276යි, ප්‍රංශයේ 42,000යි, ඉතාලියේ 43,000යි, මහා බ්‍රිතාන්‍යයේ 50,000යි. ලංකාවේ පේෂන්ස්ලා 15,000යි, මරණ සංඛ්‍යාව 48,000යි. දැන් අපි ප්‍රතිශත දිහා බලමු. දැන් අපි ෆේල් කියනවා නම්, පාස් කියනවා නම් මොකක් හරි ප්‍රමිතියක් තියෙනට ඕනේ. අපි පන්තියක ගිහිලා බලනවා ළමයිගේ රිසල්ට්ස් ටික බලලා තමයි පළවෙනි අද දෙවෙනි අද කවුද පාස් කවුද ෆේල් කියලා බලන්නේ. ඉතින් එහෙමනම් අපි මේක ඒ ආකාරයට බැලුවොතින් අපි බලනකොට ශ්‍රී ලංකාවේ තිබෙන මරණ සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ඉන්න රෝගීන් සංඛ්‍යාව දිහා බලනකොට ඒවා සංසන්දනය කරද්දී අනිත් රටවල් එක්ක මෙන්න මේ දත්ත ඉතා වැදගත්. මම ඒ දත්තත් කියන්න. Number of times of patients to population. ඒ කියන්නේ ඒ ජනගහණයට සාපේක්ෂව රෝගීන් සංඛ්‍යාව කොච්චරද? ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ 9 ගුණයක්. ඒ කියන්නේ 9 ගුණයක් ඉන්දියාවේ ඉඳලා තියෙනවා patientsලා. චීනේ අපිට වඩා අඩුයි 10 න් 1යි. චීනේ අඩුයි. අපි ඒක පිළිගන්නට අවශ්‍යයි. ඇමරිකා එක්සත් ජනපදයේ 46 ගුණයක්. ශ්‍රී ලංකාවේ එක්කෙනෙක් නම් ඇමරිකාවේ 46ක් ඉඳලා තියෙනවා. ඒ පොපියුලේෂන්ට සාපේක්ෂව. ජර්මනියේ 12.7 ගුණයක්. 12 ගුණයක් වැඩි. ප්‍රංශයේ 174 ගුණයක් වැඩි. මේ අපි සමහරක් මේ විපක්ෂින් නැයි කියලා වඳින රටවල්. මේ තමයි හොඳම රටවල් කියන රටවල්. ප්‍රංශයේ 174 ගුණයක් අපිට වඩා ෆේල්. ඉතාලියේ 25 ගුණයක් ෆේල්. ෆේල් කියන්නේ දැන් ඕගොල්ලෝගේ අප්‍රමිතී නඩුව වඩා අහගන්න. සද්ද නැතුව අහගන්න. මන්දනා රිදෙනවා තමයි. රිදෙනවා. ඒ වඩා අහගන්න. මේ මහා බ්‍රිතාන්‍යයේ 27 ගුණයක්. 27 ගුණයක්. එතකොට මරණ සංඛ්‍යාව. මරණ සංඛ්‍යාව බලන්න. පොඩ්ඩක් අහගන්නකෝ. මේ ඕකට කුලප් වෙන්නේ නැතුව අහගන්න. මේ වැදගත් කතාවක් කියන්නේ. මම කෑය ඇහුවෙත් නැහැ. මම කුණහරප කිව්වෙත් නැහැ. ඔබතුමනලා අහගෙන ඉන්න. හරි. Number of deaths per patients. ඒ කියන්නේ ආසාදිතයන්ගෙන් ගණනින් කී දෙනෙක් මැරුණාද කියලා බලනවා. එහෙම බලද්දී ඉන්දියාවේ 4.7 ගුණයක් වැඩි වෙලා තියෙනවා අපිට වඩා. චීනේ 17 ගුණයක්. හරි, ෆේල් තමයි. ඒ අපිට වඩා ෆේල්. බොහොම ස්තුතියි. Thank you. දැන් ටිකක් බොලේ පෑදෙනවා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ 7 ගුණයක් අපිට වඩා. ජර්මනියේ 5.7 ගුණක් ගුණයක්. ඕගොල්ලෝ අමාරු තමයි අහගෙන ඉන්නේ උනාට. එතකොට ප්‍රංශයේ 7 ගුණයක්. ඉතාලියේ 13 ගුණයක්. US UK වල 12 ගුණයක්. ඉතින් අපේ ගරු කතානායකතුමනි මේකෙන් පෙනී යන්නේ මේ අය බොරුවට කෑ ගහනවා විතරයි. ඒ අයට ප්‍රමිතියක් නැහැ. බොරුවට ඇවිල්ලා කතාවක් කෑ ගහලා ඒකේ ඔප්පු කරන්න හදනවා. එහෙම කරන්න බෑ. මේකේ තේරුමක් තියෙනට ඕනේ යම් ආකාරයකට මේ වැඩේ කොහොමද කියලා තියෙන්නේ කියලා. සංසන්දනය කරලා බලන්නට ඕනේ. සංසන්දනය කරලා බලනකොට අපිට පෙනියන ඉතාමත් පැහැදිලි ලෙස ශ්‍රී ලංකාව තමයි ඉදිරියෙම ඉන්නේ. මේ කොවිඩ් වසංගතය පාලනය කිරීම, කොවිඩ් වසංගතය හරහා අපි කරපු වැඩ කටයුතු ඉතාමත්ම ඉහළින් ඉන්නවා. අපි ඔබතුමාලා දකින්න ඇති අපි සර්කියුලර් සරලා මේ සියලුම දේවල් ඉතාමත් පැහැදිලි ලෙස මුළු රටටම කියලා දුන්නා කොහොමද කරන්න කියලා. ඒ සමගම
ඔබතුමයි කාලය අවසානයි.
හරි. මම ඒ නිසා එතනින් මේ එතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා. මේ විවාදයේ ගෙනාවට එක ගැන ඔවුන්ගේ ෆේල් භාවය ඉතාමත් හොඳින් ඔප්පු කරන්න අපිට අවස්ථාව ලැබීම ගැන බොහොම ස්තුතියි.
රංජන් රාමනායක.
ගරු කතානායකතුමනි, කොරෝනා පිළිබඳ කල්තැබේ විවාදයේදී කතා කිරීමට ලැබෙනින්ම මගේ යුතුයකමක් හෙට මම සලකනවා. මුලින්ම කියන්න ඕනේ පක්ෂ විපක්ෂ කතා අහගෙන හිටියා. ඒ අය කියනවා විපක්ෂේ වැරදි කියලා, අපි කියනවා ඒ අය වැරදි කියලා. කවුද අන්තිමට කවුද ෆේල් කවුද පාස් කියලා තීරණය කරන්න ජනතාවයි. ගරු කතානායකතුමනි, කොරෝනා ව්‍යසනයේදී එකතු වෙලා වැඩ කරමු කියලා ආණ්ඩුව කියනවා. සහයෝගය දෙන්න කකුලෙන් අදින්න එපා, අපි එකතු වෙලා වැඩ කරමු කියලා කියනවා. එකතු වෙලා වැඩ කරනවා කියන්නේ ගරු කතානායකතුමනි කරන හැමදේම නිහඬව මුනිවතරකමින් බලා ඉන්නද කියන එක මම අහන්න කැමතියි. ඒ කියන්නේ මේ ආණ්ඩුවට ඉතිහාසයක් තියෙනවා, ඔඩිට් කරන්න එපා, විගණනය කරන්න එපා, ප්‍රශ්න අහන්න එපායි කියලා. ආසන 117ක විගණනය එපා කියපු ඉතිහාසයක් තියෙන ආණ්ඩුවක්. ඒක ට්‍රයි කරපු ආණ්ඩුවක් මේක. ඒ කියන්නේ ඔඩිට් කරන්න එපායි කියන්නේ හොරකමකින් තමයි. දැන් අපිට ජනතාවට විපක්ෂය හැටියට කාර්යභාරයක් තියෙනවා මේ දේවල් ගැන කතා කරන්න. ඒකට තමයි විපක්ෂය පත් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අක්‍රමිකතා හොරකම් ගැන කතා කරන එක අපේ යුතුකමක්, අපේ කාර්යභාරයක් හැටන මසලකනවා. මුලින්ම කියන්න ඕනේ ගරු කතානායකතුමනි, ගරු සෞඛ්‍ය ඇමතුමියත් මේ සභාවේ ඉදදී මේ කියන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒතුරු කිසිම අගෞරවයක් අපහාසයක් නෙවෙයි. මුලින්ම මුහුදින් වට වූ දිවයිනට කොරෝනා ගෙන්වා ගැනීම සහ චීන කාන්තාව යොදා සංචාරක අමාත්‍යාංශයේ ට්‍රයි ඇඩ් එකේ වීඩියෝ එකක් නිකුත් කිරීම ගැන වගකීම මේ ආණ්ඩුව ගන්න වෙනවා. ෆයි ඇඩ්ගේ වීඩියෝ එකක් කළා. මොකද්ද වීඩියෝ එකේ නම? ශ්‍රී ලංකා කොරෝනා ෆ්‍රී. චීනෙන් ආපු කාන්තාවට චුම්බනයක් දුන්නා මේ සෞඛ්‍ය ඇමතුමිය. චුම්බනයක් දීලා වීඩියෝ එකක් කළා සංචාරකයන් එන්න කියලා. දිලි ජයවිරේගේ මේ ෆයි ඇඩ්ගේ ඇඩ් එක ඉරාජ් කරපු දෙරණ හරහා. ඒක විශාල අපරාධයක්. ගෙන්නවා, සංචාරකව ගෙන්නවා. ඊට පස්සේ ගරු සෞඛ්‍ය ඇමතුමිය කිව්වා සමහර හයි ක්ලාස් අය ආවා ඒගොල්ලන්ව නිරෝධානය කරන්න බෑ කියලා කිව්වා. පොම්පේ ආවා, නිරෝධානය නෑ. ඊට පස්සේ කවුද ආවේ? අර බ්‍රැන්ඩික්ස් ආවා, නිරෝධානය නෑ. ඊට පස්සේ කවුද ආවේ? ඉන්දියානු ආවා, නිරෝධානය නෑ. ඊට පස්සේ ආවා අර කොමියුනිස්ට් පක්ෂයේ ලොක්කෙක් කියලා හාදේ. චීනේ. එහෙම කරලා ගෙන්නගෙන දැන් විපක්ෂයට බයිනවා අපිලු මේක කළේ. ඉතින් ජනතාව තීරණය කරන්න මේ කතාව අහන කවුද මේක වගකීමක් නැතුව වැඩ කරේ කියලා. ඒ වගේම මේ ඉතිහාසයේ ඉඳන් මේ ආණ්ඩුවට තියෙනවා කොරෝනා එකක් දරානා කිරීම ගැන කියන කතාවේදී සුනාමි වංචා කිරීම ගැන. සුනාමි එකෙන් ආපු සුදල් ගල් කරලා මිලියන 82ක් අක්කගේ කවුන්ට් එකට දාගත්ත එක අපි නෙමෙයි කිව්වේ, හිටපු අග විනිසුරු සරත්නන්ද සිල්වා හිරගෙදර ගෑවන්න ඕන අයව රජගෙදර ගෑවුවා කියලා. සරත්නන්ද සිල්වා කිව්වේ කතාව මසුරන් කියමනක්. ඒක හැමදාටම ශ්‍රී ලංකාවට වළංගුයි. සරත්නන්ද සිල්වට ස්තුතියි. එතුමා කිව්වේ හිරගෙදර යවන්න ඕනව රජගෙදර ගෑවුවා කියලා. අදත් එක වෙලා තියෙනවා. අදත් හිර යන්න ඕනෑව අධිකරණ ඇමතිලා විසින් නඩු කල් දාලා හැංගිලා අසනීපයි කියලා මවුන්ට් එලිසබෙත් කියලා අද රජගෙදරට ඇවලා පුටුවේ ඉඳලා තියෙනවා. අද ඒක වෙලා තියෙනවා. අපිට මේ කියන්නේ සරත්නන්ද සිල්වා මහත්තයා. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ සුනාමි වංචා වගේම ජෝර්ජ් ස්ටුවර්ට් අවුරුදු 150ක් පරණ ආයතනයක්ලු, පරණ කම්පැනියක්ලු. දැන් ඒකේ අයිතිකාරයා දිලිජ් ජයවීර මහත්තයාලු. කොහොමද අවුරුදු 50ක් වයස දිලිජ් ජයවීර මහත්තයා අර ජෝර්ජ් ස්ටුවර්ට්ගේ අයිතිකාරයා වුණේ? කොහෙන්ද සල්ලි කියලා අපි අහන්න කැමතියි. එතුමා කියනවා මඩ ගහන්න එපාලු බොරු කියන්න එපාලු. එතුමාගේ නාලිකාවෙන් කිව්වේ කැලණී නායකක් ආවා. මහරෑ ඩෝංගාල සද්දයක් ආවා. අනේ මහින්ද රක්කිත ස්වාමින්වහන්සේ ජනේලෙන් බැලුවා. අනේ කැලණි ගඟ දෙබෑ වුණා. නායක මතු වුණා. කපුව පැන්න ඩයිව් කළා. ගිහිල්ලා නායාව අල්ලගත්තා. කොකා කෝලා බෝතලේ දාගත්තා. ආව කියලා බොරු කිව්වේ දෙරණ නාලිකාවනේ ලොක්කා. එයා තමයි කිව්වේ. දැන් එයා කියනවා අපිට මඩ ගහන්න එපායි කියලා. එතකොට දැන් එයා මොනවද කියන්නේ? එයා මේ ටිකේ ගරු සෞඛ්‍ය ඇමතිතුමිය එක්ක. ගරු සෞඛ්‍ය ඇමතිතුමිය එක්ක කවුද යන්නේ? අන්න ડોක්ටර් වයිට්. මෙතන සුදාශනී ප්‍රනාන්ද බුල්ලේ ඉන්නවා. එතුමිය සැබෑ MBBS තියෙන දොස්තරෙක්. අපේ ප්‍රොෆෙසර් ජයසුමන ඉන්නවා. සැබෑ මිනිස්සු. අන්න ડોක්ටර් වයිට්. අපි එක්ක සින්දු ගියේ සංජීවනී එක්ක ජෝතිපාලට පිළිතුරු ගියේ ඉමේෂ් රංගන කියන කොළු ගැටයා ජම්බුගස් මුල්ලේ. මූ කියනවා මූ හිටියේ හිමාලයලු. මං දන්න විදිහට මූ හිටියේ ජම්බුගස් මුල්ලේ. ජම්බුගස් මුල්ලේ හිටිය එක අද මේ අපේ රාජ අපේ ගරු ඇමතුමියට දෙනවා කලයක්. ඒ ඇමතුමිය මේ කරන් ගිහිල්ලා අනේ ගඟෙන් දබොස් ගාලා අතාරිනවා. මල කෙලිය වැටනේ කාගේද ඔළුවට කියලා අපි දන්නේ නැහැ. අර මරණ 28 ඔකත් ඉන්නවා දන්නේ නැහැ. ඇයි ඇමතුමිය මේ වගේ දේවල් කරන්නේ? වගකීමක් නැති දේවල්. මේ පුද්ගලයා ගැන මං කියන්නම්. ගරු ඇමතුමිය මේ පුද්ගලයා මේ මුට්ටි අතාරියේ කවදද? නොවැම්බර් 1 වෙනිදා. ඔක්තෝබර් 31 වෙනිදා රෝගීන් 10,424යි මරණ 20යි. නොවැම්බර් 12 රෝගීන් 15,627යි මරණ 48යි. දැන් එතකොට මරණ 20 ඉඳන් මූ මුට්ටිය දැම්මට පස්සේ 48 වෙලා මල කෙලියයි. එතකොට ලොක්කා කොහෙද මේ වික්ෂ ශක්තිය? මුගේ විශ්ව ශක්තිය මාර විශ්ව ශක්තිය යන්නේ. ඒ කියන්නේ ලොක්කා දැන් මේක මරණ
කාලය අවසානයි.
අනේ මට විනාඩියක් දෙන්න සර් විනාඩියක් දෙන්න. ලොක්කා නෙමෙයි ගරු කතා නැතුතු මේ. සෝරි සමා වෙන්න මට විනාඩි දෙකක් දෙන්න. දැන් බලන්න දැන් මෙව අපේ වගකීම වැඩ කරන්න ඕනේ රටක. මේ පුද්ගලයා දැන් බලන්න දැන් මේ පුද්ගලයා අපිට කතා කළා එයාට වෙඩි තිබ්බා කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ T56 ගෙදරට ගිහලා වෙඩි තිබ්බා. එතකොට ජෝන් නබරතුංග මහත්තයා අපි කට්ටිය ගියා මෙයාව ආරක්ෂා කරන්න. ජෝන් නබරතුංග මහත්තයා මෙයාගෙන් බේතක් ගත්තා. එයාට එයාව නැග්ගුවා වත්තලින් බැස්සුවේ ජම්බුගස් මුලලින්. අන්තිමට බේත ලේ ඇදලා ගත්තේ අපලෝ එකේ ගිහිල්ලා. මෙයාගේ බේත් බීලා
හරි කාර්ය
අවසානයි. දැන් මේ ටිකේ කරු කතා නැතුනේ විනාඩියක් දෙන්න සර්. ලොක්ක විනාඩියක් දෙන්න. දැන් මේ පුද්ගලයා අර කවුද හොඳම net ball ක්‍රීඩිකාවට බේතක් දීලා මැරුණා. අර තවත් මේ ටිකේ වීඩියෝ යනවා. මම කියන්නේ කරු කතා නැතුනේ මෙවැනි වෛකල්පිත හොර වෙද්දුන්ට රාජ්‍ය ටයිටල් දීලා රාජ්‍ය වෛද්‍යවරු කරලා මේගොල්ලෝ මේවලි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ දාගෙන
අර ජනාධිපති අරමුදලේ ඉඳලා දිනවා.
මතක්
කරන්න ඕනේ අද විවාදෙදී
සම්බන්ධයෙන්
සමහර මන්ත්‍රීවරු අර ඔබතුමාලා කියන වචනෙම කිව්වොත් ෆේල්. ඒ නිසා මේ විවාදේ සාකච්ඡා කරපු සමහර වචන තියෙනවා ස්ථාවර නියෝග වලට එකඟ නැති. ඒවා සියල්ලම ඉවත් කරන්න අපි කටයුතු කරන බව මේ ආස්ථාය ප්‍රකාශ කරනවා. ඇමතුමිය උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව පක්ෂයෙන් වගේම විපක්ෂයෙනුත් ඉතාම සාධනීයව මෙම COVID-19 රෝගය මර්ධනය කරන්නට සිය දායකත්වය මේ වගකීතු විවාදයේදී ලබා දීම ගැන මගේ ස්තුතිය. මම දෙපාර්ශ්වයෙන්ම ඒ කටයුත්ත ඉටු කරන ලද මැති ඇමතුමන්ලාට මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ ගරු ලේකම්තුමා ගැන සඳහන් කරපු නිසා මම මතක් කරන්නට ඕනි විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මැතිතුමා ඉතාම අවංකව ඉතාම දක්ෂ නිලධාරියෙක් විදිහට අමාත්‍යංශයට පරිපාලන නායකත්වය ලබා දෙනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එතුමා සම්මුඛ පරීක්ෂණයකදී වැඩිම ලකුණු ගත්ත අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විදිහට එතුමා පත් වුණා වැඩිම ලකුණු අරගෙන. ඒ අනුව එතුමා ඉතාම දක්ෂ නිලධාරියෙක් අවංක නිලධාරියෙක්. එතුමා මේ COVID-19 මර්ධනය කරන්නට මම විශ්වාස කරනවා. එතුමා ලබා දෙන දායකත්වයත් අපට ඉදිරියේදී මහා ශක්තියක් වේවි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ සියලුම වෛද්‍යවරුන් හෙදියන් ඒ වගේම සියලුම කාර්ය මණ්ඩල වලට මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන්ලගේ ඉඳලා සුළු සේවකයන්ගේ ඉඳලා ඒ සියලුම කාර්ය මණ්ඩල වලට මගේ ගෞරවය මම පළමුවෙන්ම පුද කරන්නට ඕනි. ඒ වගේම විශේෂයෙන්ම ආරක්ෂක අංශ ඒ වගේම පොලිසිය මේ සියලු දෙනාටම මගේ ගෞරවය පුද කරනවා. රජයක් විදිහට අපි මේ COVID-19 රෝගය මර්ධනය කරන්න අංශ 10කින් කටයුතු කරගෙන. ඒ අංශ 10 කුමක්ද කියන එක මේ වගකිය යුතු උගත් සභාවට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පළවෙනි අංශය තමයි country level coordination planning and monitoring. ජාතික මට්ටමේ සැලසුම් කිරීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණය. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා COVID-19 රෝගය මර්ධනය කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළා. එවැගේම සෞඛ්‍ය අමාත්‍යාංශ අමාත්‍යවරයා විදිහට මා සෞඛ්‍ය අංශවලට අදාළ තාක්ෂණික කමිටුවල වාර්තා නිරීක්ෂණය කිරීමට සහ සම්බන්ධීකරණයට මෙහෙයවීමට එම ජාතික මට්ටමේ COVID task force එකට අමතරව ඒ කමිටියට නායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් සතිය දින කීපයක් මේ අදාළ සියලු පාර්ශ්ව කැඳවලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වසංගත රෝගාංශයේ උපදෙස් අනුව එතුමා තීන්දු තීර ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම මම කියන්නට ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු ගණනාවක් තියෙනවා. එකක් තමයි සියලුම කොලේජස් නොයෙකුත් අංශවල සර්ජරි එහෙම නැත්නම් ශල්‍ය කර්ම සම්බන්ධයෙන් ඉන්න සියලු විශේෂඥයන්ගේ විද්‍යායතනය, ඒ වගේම ළමා රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනය, සාමාන්‍ය රෝග සම්බන්ධයෙන් ඉන්න රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනය, මේ වගේ කොලේජස් වලින් සමන්විත ප්‍රධාන තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ වගේම රසායනාගාර සම්බන්ධයෙන් තව තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ වගේම රෝගීන්ගේ ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් තව තාක්ෂණික කමිටුවක් තියෙනවා. මාර්ගෝපදේශ ගයිඩ්ලයින් හදන්න තව තාක්ෂණික කමිටුවක් තියෙනවා. මැරෙන මරණයක් කොහොමද ආදාහනය කරන්න කියන එක සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා වගේ දේවල් නැත්නම් වෘත්තීය සේවා සම්බන්ධයෙන් මොන වගේ මාර්ගෝපදේශද මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනි කියන එක සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් තියෙනවා. එන්නත් සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් තියෙනවා. අසංගත රෝගාංශයේ තාක්ෂණික කමිටුව තියෙනවා. එතකොට මෙවැනි ජාතික country level coordination planning monitoring අංශයක් මේ රෝගය මර්ධනය කිරීම සඳහා ස්ථාපනය කරලා තියෙනවා. ඒ අංශයෙන් තමයි ජනාධිපති කාර්යක සාධක බලකාය පත් කිරීමේ ඉඳලා ඒ කටයුතු සම්බන්ධීකරණය කෙරෙන්නේ. ඊළඟට තියෙනවා risk communication and community engagement කියන අංශය. ඒකෙන් තමයි මේ අවදානම සංනිවේදනයයි ජනතා සහභාගිත්වයයි සම්බන්ධයෙන් තියෙන අංශය. මේකෙදී අපි මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙනවා. කිසිම දවසක අපි රජයක් විදිහට අපි වැරදි තොරතුරු ලබා දුන්නොත් රජයෙන් ඉල්ලන ඉල්ලීම් වලට ජනතාව සහයෝගය ලබා දෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව අපි බොහෝ වෙලාවට ස්තුතිවන්ත වෙනවා, මුවාවරණ පළඳින්න කිව්වම් පළඳිනවා. මීටරයක දුරකින් ඉන්න කිව්වන් ඉන්නවා. අත්හෝදන්න කියපුවන් අත්හෝදනවා. ඒ වගේ රෙස්පිරේටරි එතිකස් ඒවා ඒ විදිහට කටයුතු කරන්න කිව්වන් කටයුතු කරනවා. ඉතින් ඒ ජනතාව එහෙම ආණ්ඩුවෙන් ඉල්ලන ඉල්ලීම් වලට කන් දෙන්නේ අපි නිවැරදි තොරතුරු ජනතාවට ලබා දුන්නොත් විතරයි. ඒ නිසා අපි ජනතාවට මේ සම්බන්ධයෙන් හැම අංශයකම ගයිඩ්ලයින්ස් නිකුත් කරලා තියෙනවා. මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. ටැක්සි එකක යන්න ඕනි කොහොමද? බයිසිකල් එකක යන්න ඕනි කොහොමද? බස් එකක යන්න ඕනි කොහොමද? ආගමික කටයුතු කරන්න ඕනි කොහොමද? අධ්‍යාපන කටයුතු කරන්න ඕනි කොහොමද? සම්මන්ත්‍රණ කරන්න ඕනි කොහොමද? රාජ්‍ය ආයතන පවත්වන්න ඕනි කොහොමද? බැංකු පවත්වාගෙන යන්න ඕනි කොහොමද? නොයෙකුත් හැම අංශයක්ම සම්බන්ධයෙන් අංශ 52කින් අපි මාර්ගෝපදේශ රටේ ජනතාවට නිකුත් කරලා තියෙනවා. ඒව සම්බන්ධීකරණය කරන්නේ රිස් කමියුනිකේෂන් ඇන්ඩ් කොමියුනිටි එන්ගේජ්මන්ට් කියන අංශයෙන් තමයි අමාත්‍යංශයේ ස්ථාපිත කරලා තියෙන මේ කටයුතු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඊළඟ අංශය තමයි සර්වේලන්ස්, රැපිඩ් රෙස්පොන්ස් ටීම්ස් ඇන්ඩ් කේස් ඉන්වෙස්ටිගේෂන් කියන අංශය. ආවේක්ෂණය, තාක්ෂණික ප්‍රතිචාර දැක්වීම්, ඒ වගේම සහ කණ්ඩායම්වල රෝගී විමර්ශන, කේස් ඉන්වෙස්ටිගේෂන්. මං හිතන්නේ රටක් විදිහට ලෝකයේ අපේ රටයි රටවල් කීපයක් විතරයි මෙච්චර ඉක්මනින් රෝගියෙක් හම්බ වුණාම ඔවුන්ට අදාළ සියලුම සම්බන්ධතා හොයා ගැනීම කරා. ඒක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ. හැබැයි ඒකට මහා සහයක් ලබා දෙනවා රාජ්‍ය බුද්ධිංශේ. ඒ දෙකම එකට එකතු වෙලා නොයෙකුත් ක්‍රම පාවිච්චි කළා. දැන් උදාහරණයක් විදිහට ගරු කථානායකතුමනි, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් රෝහලේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ රෝගියෙක් අපිට හම්බ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අරගෙන ගියපු ක්‍රමවේදයකට. ඒ තමයි අපේ රටේ මාස දෙකක් තිස්සේ ටෙස්ට් 50,000ක් කරනකොට එකම රෝගියෙක්වත් කොහෙමවත් හම්බුනේ නැති වුණාම ඒ අතරතුරේදී අපි උපදෙස් දීලා තිබුණා හැම රෝහලකටම මූලික රෝහලෙන් උඩ රෝහල් වලට රෝහලට එන රෝගීන් 10 දෙනෙක්වත් අඩුම ගානේ PCR ටෙස්ට් වලට භාජනය කරන්න. ඒතර මිනුවන්ගොඩ රෝහලට ආපු රෝගියෙක්ගේ PCR පරීක්ෂණයට භාජනය කරන් මාස දෙකකට පස්සේ අපිට හමු වෙනවා ඒ බ්‍රැන්ඩික්ස් කර්මාන්ශාලාවේ ඉන්න රෝගී. අපි වහාම ඒ බ්‍රැන්ඩික්ස් කර්මාන්ශාලාවේ රෝගීන් පරීක්ෂණය ලක් කරනවා. දවස් දෙකක් යනකොට සියලුම බ්‍රැන්ඩික්ස් කර්මාන්ශාලාවේ ඉන්න සියලුම දෙනා පරීක්ෂණයට ලක් කරනවා. මේ තොරතුරු දැනගත් වහාම ඒ කර්මාන්ශාලාවේ වැඩ කරන සියලුම දෙනා අපි නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනියනවා. එතකොට අද වෙනකොට ඇත්තටම මේ මිනුවන්ගොඩ රෝගී මිනුවන්ගොඩ පොකුරේ රෝගීන් එක්කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රදේශවල සියලුම තත්ත්වවල් අද ඒ ප්‍රදේශවලින් හම්බෙන්නෙත් නැහැ, ඒ ආශ්‍රිතයින්ගෙන් හම්බෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම
නලින් බණ්ඩාරමන්තම
ඔබතුමිය මට චූට්ටක් කියන්න. දැන් ඔබතුමිය බොහොම හොඳයි ඔබතුමගේ පැහැදිලි කිරීම. අර ඔබතුමාලගේ බලකායේ කොවිඩ් මර්ධන බලකායේ අඩුම ගානේ සමාජිකයෙක් විදියටවත් හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජයසිංහ මහත්මයාව සම්බන්ධ නොකරගන්නේ මොකද්ද කියලා මට පොඩ්ඩක් ඔබතුමිය පැහැදිලි කරන්න.
එහෙම ගැටලුවක් නැහැ, එතුම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ගරු කථානායකතුමනි, ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කථානායකතුමනි, ඒක නිසාම ගරු කථානායකතුමනි මම මේ කියන්න ගියේ විශේෂයෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ බැන්ඩික්ස් කර්මාන්ශාලාව ආශ්‍රිතව ඇතිවෙච්ච රෝගීන් සහ ඔවුන්ගේ සම්බන්ධතා හරහා ඇතිවෙච්ච සියලුම අද ඒ පොකුරෙන් රෝගීන් මතු වෙන්නේ නැහැ. එහේ ඒ වගේම විශේෂයෙන්ම අපට සැකයක් ආවා මේ බැන්ඩික්ස් කර්මාන්ශාලාව එක්ක ආශ්‍රය කරන අය වසංගත රෝගාංශය අපට පෙන්වා දුන්නා. ඒ සම්බන්ධතා මා මේ පෑලියගොඩ මාළු මාකට් එකට සම්බන්ධ වෙලා ආශ්‍රයක් තිබෙනවා කියලා. ඒ නිසා අපි එතන ටෙස්ට් කරා. එතන ටෙස්ට් කරන් විශාල වශයෙන් රෝගීන් හම්බ වෙන්න පටන් ගත්තා. දවස් දෙකක් ඇතුළත මේ සියලු දෙනාම අපි අයින් කරලා නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනහිල්ලා ඔවුන් සියලු දෙනාම පරීක්ෂණයට ලක් කරා. ඉතින් ඒ අනුව එහි පැතිරීම තවදුරටත් තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. එතකොට විශේෂයෙන්ම මම මේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල ඇගයීමකට ලක් කරලා තියෙනවා ලංකාව. මේ කන්ටැක්ට් ට්‍රේසින්, ඒ වගේම කේස් ඉන්වෙස්ටිගේෂන්, ඒ වගේම සර්වේලන්ස්, රැපිඩ් රෙස්පොන්ස්, මේ කටයුතුවලදී අපි අනුමාන කරමින් අපි ලෝකයේ සමහර රටවල් වල වගේ නෙමෙයි යම්කිසි රෝගියෙක් හම්බුනාම ඔහු සම්බන්ධ වෙච්ච ඔහුත් එක්ක ඒ කාලයේ පුරාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අරගෙන සියලු දෙනාම නිවාස නිරෝධායනයකට ලක් කරනවා. එහෙම නැත්තම් අපි සෙන්ටර් එකකට නැත්තම් මධ්‍යස්ථානයකට ගෙනියනවා. ඒ අනුව සියලුම සම්බන්ධකම් තියෙන අය අපට තොරතුරු හරියට දෙන සියලුම දේවලුත්, ඒ වගේම නවීන තාක්ෂණය පාවිච්චි කරමින් ඔවුන්ගේ දුරකථන සම්බන්ධතා සහ සියල්ල බලමින් රාජ්‍ය බුන්තියංශයත් විශේෂයෙන් ඒකට අපට හවුල් වෙනවා. වෙලා අපි ඒ සියලු සම්බන්ධතා තියෙන අය නිවාස නිරෝධායනයකට ලක් කරන. ඒ වගේම
තා විනාඩි 3යි ඉතුරු වෙලා තියෙන්නේ.
ගරු කථානායකතුමනි, ඊළඟට පොයින්ට්ස් ඔෆ් එන්ට්‍රි. විශේෂයෙන්ම වරායවල් ගුවන් තොටුපළවල් වලට පැමිණීමේදී පැය 72කට ඉස්සෙල්ලා PCR ටෙස්ට් කරලා තමයි එන ඔක්කොම එන්න ඕනි. ඒ වගේම එයාපෝට් එකේදී පෝට්ස් වලදී අපි PCR ටෙස්ට් කරනවා. ඒ වගේම එයාපෝට් එකේදී ලෝකයේ මම හිතන්නේ රටවල් 1යි 2යි ඇත්තේ එයාපෝට් එකේදීම PCR ටෙස්ට් කරන රටක් විදියට. ඒ වගේම අපේ පරීක්ෂණාගාර මේ විවාදයේදී කතා කළා. අද පරීක්ෂණාගාර රජයෙන් 39ක් විතර අපිට PCR මැෂින් අපි යොදවගෙන තියෙනවා. පුද්ගලික අංශෙත් 9ක් විතර යොදවගෙන තියෙනවා. එනිසා දින 5ක් විතර යනකොට අපිට ටෙස්ට් 50,000ක් විතර කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ වගේම ඉන්ෆෙක්ෂන් ප්‍රිවෙන්ෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන අංශය. ඒ අංශය තමයි මේ සියලුම රෝහල්වල කාර්ය මණ්ඩලවලට අවශ්‍ය PP ලබා දීම සඳහා වන කටයුතු කරන්නේ. ඇත්තටම ගරු කථානායකතුමනි, අපේ රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩලය ඉතාම නිවරදිව පුහුණු කිරීම, උපදෙස් ලබා දීම සහ සියල්ල සිද්ධ කරන නිසා මට වාර්තා වෙලා තියෙන දැනට එක රෝගියයි රෝහලේ සේවය කරන්න ගිහිල්ලා, කොවිඩ් මර්ධනය කරන්න ගිහිල්ලා, රෝහලේ කටයුතු කරන්න ගිහිල්ලා රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතුරු අය වෙන වෙන සම්බන්ධකම් එක්ක ෆිෂ් මාකට් එකත් එක්ක එකම සම්බන්ධ වෙච්ච අය. ඒ වගේම ඒ ප්‍රිවෙන්ෂන් ඉන්ෆෙක්ෂන් ප්‍රිවෙන්ෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් අංශයෙන් තමයි ජනතාවට මේ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්නේ. ඒ වගේම කේස් මැනේජ්මන්ට් ඒ අංශයෙන් තමයි රෝගීන් කලබලාකරණය කරන්නේ. අද වෙනකොට ඇඳන් 9200 5969ක් භාවිතා කරලා තියෙනවා. තව ඇඳන් 2800ක් ඉස්ව තිබෙනවා. විශේෂයෙන්ම හැම රෝහලකම රෝහලේ ප්‍රධානියා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මේ රෝහලේ සේවකයින් කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ නැතුව මේ කටයුතු කරන්න කියන කමිටියක් අපත් කරලා තියෙනවා. ඒවා දිගින් දිගටම ඒ ආකාරයට කටයුතු කරගෙන යනවා. අපි කියන්න ඕනි කොයි රටක කොහොම වුණත් ලංකාවේ මේ රෝගය තියෙනවයි කියලා තහවුරු වෙච්ච කිසිම කෙනෙක් අපි රෝහලක තියාගන්න නැතුව ඉන්නේ. රෝහල වෛද්‍යවරුගේ අධීක්ෂණය යටතේ, නර්සස්ලාගේ අධීක්ෂණය යටතේ ඒ සියලු දෙනාම රෝගීන් අපි ගෙවල් වල තියන්නේ. අපි රෝහල් වලට ගන්නවා දවසකට 500ක් 600ක් වාර්තාව. ඒ වගේම ඔපරේෂනල් සපෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් කියන අංශය. ඒ අංශයෙන් තමයි අවශ්‍ය මේ මිලදී ගැනීම ගරු රාජ්‍ය ඇමතුමා යටතේ ගැසට් කරලා තියෙන SPC ආයතනය, ඒ වගේම NMR ආයතනය, ඒ වගේ ආයතන වලින් මේවට අවශ්‍ය මිලදී ගැනීම කටයුතු කරලා අපට ඒක ලබා දෙනවා. විශේෂයෙන් ඇන්ටිජන් ටෙස්ට් එක ගැන ඒ සම්බන්ධයෙන් තාක්ෂණික ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි එකේ තමයි ඒක තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඒ තාක්ෂණික ඉවැලුවේෂන් කමිටි එකේ ආවට පස්සේ ගයිඩ්ලයින්ස් ආවට පස්සේ ගයිඩ්ලයින්ස් ඊට පස්සේ
අපි ඔබතුමියට තව කොච්චර කාලයක් අවශ්‍යද?
සරු කථානායකතුමනි මිනිත්තු 3ක කාලයක්.
හොඳයි. ස්වභාවිකවද?
ඒ වගේම මේන්ටේනින් එසෙන්ෂල් හෙල්ත් සිස්ටම්ස් ඒ අපි අපේ සෞඛ්‍ය අංශ ඉතාම නිවැරදිව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශේ සෞඛ්‍ය සේවාවල් පවත්වාගෙන යනවා. ඒ සඳහා රෝහල් අපි වැඩි දියුණු කරමින් ඒ සඳහා කටයුතු කරගෙන යනවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් රට බිඳ වැටෙන්න දෙන්නේ නැතුව මේ කොවිඩ් 19 රෝගය මර්ධනය කර ගැනීම තමයි ආණ්ඩුවේ කාර්යභාරය වෙලා තියෙන්නේ. එනිසා විශේෂයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් ගලු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් පත් කළ තියෙනවා ජනාධිපතිතුමා. ඒ නිසා තමයි ජනතාවට රුපියල් 5000ක දීමනාව ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල, කර්ෆියු කරපු ප්‍රදේශ, සමාවෙන්න ඇදිරි නීතිය දාපු ප්‍රදේශවල ලබා දෙන්නේ. ඒ වගේම හැම ක්වොරන්ටයින් පවුලකටම රුපියල් 10000ක බඩු මල්ලක් ලබා දෙන්නේ. ඒ වගේම විශේෂයෙන් රට ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවලත් ඇදිරි නීතිය නැති ප්‍රදේශවලත් ආර්ථිකය පුළුවන් තරම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන කටයුතු සෞඛ්‍යන් සත් එකතු වෙලා කරන්නට තමයි ඒ අංශය තියෙන්නේ. විශේෂයෙන් අපි කියන්න ඕනේ දැන් ගරු කථානායකතුමනි, කටුනායක BOI කලාපේ සේවකයෝ 30,000ක් විතර හිටියා. සමහර කර්මාන්තශාලාවල සේවකයෝ ලෙඩුන් බවට පත් වුණා, පොසිටිව් වුණා. දැන් අපිට පුළුවන්කම ලැබුණා මාර්ගෝපදේශ වෘත්තීය මාර්ගෝපදේශ උපකමත්වයෙන් දීලා BOI ආයතනත් එක්ක කතා කරලා මේ බැසිල් ඇමතුමා ප්‍රධානත්වයෙන් තිබෙන හිට පැමතුමා ප්‍රධානත්වයෙන් කමිටුවත් එක්ක සාකච්ඡා කළා. ඒ පැතිරීම නවත්ත ගන්න අපිට බන්ධනාගාරයේ යම් ප්‍රමාණයකට ගිය හැබැයි පැතිරීම නවත්ත ගන්න පුළුවන් වුණා. කර්මාන්තපුරේ නවත්ත ගන්න පුළුවන්. මිනුවන්ගොඩ දැන් රෝගීන් හම්බ වෙන්නේ නැහැ බ්‍රැන්ඩික් සාක්ෂිතව. එතකොට දැන් තියෙන මේ මාළු මාකට් එක සම්බන්ධ. ඒ සම්බන්ධිනුත් අපි කළ හැකි සියලු දේ. ඉතාලම අපි කවදාවත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහටවත් අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලම අපි උපදෙස් දෙන්න යන්නේ නැහැ. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට ගරු කරලා ඒ කියන ආකාරයටයි අපි කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මම ඉතාම ගෞරවයෙන් විපක්ෂයෙන් ඉල්ලනවා. මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමන්ලත් එක්ක සර්ව පාක්ෂික සමුළුවක් මැතිවරණ කාලයේදී කැඳවලා කටයුතු කරා. ඉතින් විපක්ෂයෙන්ුත් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපි විශාල වෙහෙසක්. මම උදේ පාන්දර 8:00 අමාත්‍යංශයට යනවා. රෑ 10:00 වෙනකන් තාක්ෂණික කටයුතු කරනවා. ඉතින් ඒ ඊට අමතරව යම්කිසි මිනිස්සුන්ගේ විශ්වාසය තියෙනවා නම් ඒවටත් ගොඩාක් අය ඇවිල්ලා කියනකොට යම් අතහිත දීමක් කරනවා. මොකද මේක අධ්‍යාත්මික බලවේග ක්‍රියාත්මක වන රටක් නිසා. ඉතින් ඒ නිසා මම විපක්ෂයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා අපි කවුරුත් එකට එකතු වෙලා අපේ ජාතික වගකීම ඉටු කරමු. අපි සියලු දෙනාම මේ මව්බිමේ ඉන්න ජනතාව මේ ව්‍යසනයෙන් බේරා ගැනීමට එකවන්ව කටයුතු කරමු කියන යෝජනාව ඉදිරිපත් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඔව් ලක්ෂණ කිරියන්.
මම ඔබතුමාට ලිපියක් කියුවා 20 විවස්ථා සංශෝධනයේට අපේ පැත්තෙන් 9 දෙනෙක් ඡන්ද දුන්නා ආණ්ඩුවත් එක්ක. මම ඔබතුමාගේ ඉදිරිපත් කරුවා ආණ්ඩුව පැත්තේ වාරි කරවන්න කියලා. මොකද 17 වෙනිදා මේ අයවැය තීරණලා ලොකු ප්‍රශ්නයක් එනවා මේතර. ආණ්ඩුව පැත්තේ හැරි ඒ ආණ්ඩුවේ ගොඩේ වාරි කරවන්න. මේ පැත්තේ තින්නෝනේ ආණ්ඩුව
පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 17 වෙනි දින පස්වරු 1:40 දක්වා කල්තබමි.